නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්මින් විහාමමත්තේ කලේපරේ සසඤ්ඤම්මේ සමනකේ ලෝකංච පඤ්ඤාපේමි යෝක සමුදියංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤාපේමි සදා වන්දනීය පූජනීය අති ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගේ නවසරයි පින්වත් සිල් මෑණියෝ වරක් ප්‍රමුඛ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් හැම දිනම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ සත්‍යයෙන් මිදක් ශ්‍රවණය කරන්න විශේෂයෙන්ම අද දවසේදී මම මාතෘකා කළේ සංයුක්ත නිකායේ රෝහිතස්ස කියන සූත්‍රයේ රෝහිතස්ස කියන දෙවියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කතාවක් සූත්‍රයේ කොටසක් මුලින් අදහසක් තිබුණා මට ටිකක් බොහොම සරල තේරුම් කරගන්න පුළුවන් පරියායන් කීපයක් ක්‍රම කීපයක් තියෙනවා ඒ ක්‍රමයකට ධර්ම දේශනා කරන්න ඕනේ කියලා. නමුත් මම මේ අදහස වෙනස් කරලා වෙන ගාථාවක් මාතෘකා කළා මේ දේශනාව බොහෝ විටක මේ පින්වතුන්ට තේරෙනවා අඩුවේ මටවත් ගොඩක් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ටිකක් ගැඹුරුයි. නමුත් මේ තුළ තියෙන වටිනාකම වෙන මෙච්චරයි කියලා කියන්න බෑ. පුංචි ළමයෙකුට අපි කිව්වොත් පුතේ මේ ගාන හදන්න කියලා එයාට ඒ ගාන හදන්න බැරි වෙනකොට හා එහෙනම් ඔයා ගණන් හදන්න ඕනේ චිත්‍ර අඳින්න කියලා කිව්වොත් මේ දරුවට කවදාවත් ඒ ගාන හදන්න බෑ. නමුත් හොඳින් කියලා හරි දැනලා හරි සැර කරලා හරි කහලා හරි යරදිවැරදි හරි ගණන් හදන්න මේ ගැන්වුවොත් අන්තිම මොහොතේ හරි ඒ ගණන් හදාගන්න. බොහෝම සරල දේවල් ගැඹුරු බණ අමාරුයි බෑ බොහොම සරල දේවල් කියන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ කියලා කිව්වොත් බොහොම ගැඹුරු අරුත්තටි තථාගත ශාසනය ඔගොල්ලෝ කවදාවත් ඉගෙන ගන්නේ නැහැ. ඒ නිසා වැරදි හරි පැටලි හරි ගැඹුරු අනුත්තරයක් අපි ශ්‍රවණය කළොත් ඉස්සෙල්ල වචන ටිකවත් අපිට තේරෙයි. නොතේරුණත් මෙහෙම යමක් තියෙනවා නේද කියන අනුමාන ඥානය හෝ අපිට වැටහෙයි. නොතේරෙන නොවැටෙන කම නිසා අපිට ඒක පිළිගන්න බැරි වෙයි. නමුත් ඒ එහෙම පවා අපිට බොහෝ කාලයක් හිත පිණිස පවතී. ඒකම ඒ අදහසත් මුල් වුණා මේ වගේ දහම් පරියායක් දේශනා කරන්න. ඒකම තව කාරණාවක් අපි හැම කෙනෙක්ම කියනවා අපි බෞද්ධ අනෙක් හැම ආගමකටම වඩා හැම දර්ශනයකටම වඩා බුදුහාමුදුරුවෝ දේශනා කළ සද්ධර්මය ශ්‍රේෂ්ඨයි. සද්ධර්මය වටිනවා. මේ ලෝකෙ කිසි කෙනෙකුට ඒ වගේ දර්ශනයක් දේශනා කරන්න බෑ. ඒ වගේ දහමක් දේශනා කරන්න බෑ. මේ දහම මේ ශාසනයට විතරයි අයිති කියන වචනයක් අපි ලෝකෙ තුල කියනවා. එහෙම කියන අපි ඒකට හේතු ටික දැනගෙන තියෙනවා. මොකද හොඳ සහ නරක කියන දෙක. පව් නරක දේවල් කරන්න එපා. හොඳ දේවල් කරන්න, දෙමව්පියන්ට සලකන්න, පන්සිල් රකින්න කියන ටික මේ ශාසනය විතරක් නෙමෙයි බැහැර ශාසන වලත් තියෙනවා. ඒ වගේ ටිකකින් නම් අපි කියන්නේ අනිත් හැම එකකටම වඩා මේ ශාසනය ශ්‍රේෂ්ඨයි වටිනවා කියලා. ඒක ප්‍රලාපයක් වෙනවා, බොරුවක් වෙනවා. එතකොට අනිත් හැම ශාසනයක් බොහෝ ශාසන වල දුක නැති කරන්න යම් යම් ක්‍රම වේදයක් උගන්වනවා. මේ ශාසනය විතරේ දුක නැති කරන්න කියලා තියෙන්නේ කියලා කිව්වොත් වැරදි. නිකටනාත පුත්‍රගේ ශාසනය පවා පෙන්වුවේ පුරාණ කර්ම බිඳවිඳ අවසන් කිරීමෙන් කර්මක්ෂයෙන් දුක්ඛක්ෂය වෙනවා, දුක්ඛක්ෂයෙන් කර්මක්ෂය වෙනවා. මෙන්න මේ විදිහට කර්ම ගෙවලා ගෙවලා දුක් නැති කරන්න පුළුවන් කියලා හැමෝගේම බලාපොරොත්තු වුණා දුක නැති කරන්න. ඒ වගේ දුක නැති කරන්න ලෝක ධර්ම දේශනා කරපු වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒ අරමුණ නැතුව ධර්ම දේශනා කරන ශාස්ත්‍රවරු ඉන්නවා. අපි දැනගෙන තියෙන්න ඕනේ සම්පූර්ණ දරුවක් එකක් හරි කෙටියෙන් හරි අනුමානයට හරි ඡායාව මාත්‍රයකට හරි බෞද්ධයෝ හැටියට අනිත් දහමකට වඩා අනිත් ශාසනයකට වඩා බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය දර්ශනය මේ ශාසනය වෙනස් වෙන්නේ මොකක් නිසාද, කොතනින්ද, කොහොමද කියන එක ඒ ටිකක් පෙන්වන්න පුළුවන්කම තියෙන නිසා මම මේ ටිකක් මාතෘකා කරේ. ඒ වගේම අපි හැම කෙනෙක්ම අද කීයේ නෙමෙයි අනවරාග්‍ර වූ දීප සංසාරක ඉඳලා විමුක්තියක් හොයාගෙන සැනසෙල්ලක් හොයාගෙන නැහැ විතරක් මේ ලෝකෙ ඔක්කොම හැමෝම. ඉතින් මේ සැබෑ විමුක්තිය ලැබෙන්නේ මෙන්න මේ වගේ දර්ශනයකින් කියන ටික ඔබට දැනන සුපෙදන්. ඉතින් ඒ සඳහා යම් පමණකෝ ප්‍රමාණවත් බවක් පෙන්න ගන්න පුළුවන් වී මේ සූත්‍රය තුළින් කියලා මම දැකපු නිසායි බුදුතත් සූත්‍රය මතක් කළේ. බුදුරජාණන් වහන්සේ සරත්නෝර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ එක්තරා ඒ මධ්‍යම රාත්‍රියේදී රෝහිතස්ස කියන දෙවිය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් එක බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා සතුරු සාමිච්චි කතා කරලා පැත්තකට වෙලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යවතුන් වහන්ස මම කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහත්ත්වය ඇති මහත් ආනුභාව ඇති බල සම්පන්න රෝහිතස්ස කියන කෘෂිවරේ මම පංචාභිඥා අට සමාපatti ලබාගෙන තිබුණේ. ඒ කාලේ මට උග්‍ර වූ හෘදි ප්‍රතිහාරයේ හැකියාව තිබුණා. භාග්‍යතුන් වහන්සේ මට දවසක් තුන මේ ලෝකේ කෙලවර මොකද්ද කියලා බලන්න ඕන කියලා මම ඒත්ති බලේ ලෝක කෙලවරක් හොයන්න ගියා. භාග්‍යතුන් වහන්සේගා මට පුළුවන්කම තිබුණා එක අඩියක් උස්සලා ඉතුරු අඩිය තියන්න යොදුන් 100ක් ඇහැයි. යොදුන් 100ක් කියන්නේ හැතැම්ම 1600ක් විතර. එතකොට භාග්‍යතුන් වහන්සේ මම මේ ලෝකයේ කෙලවර මේ විශ්වයේ කෙලවර හොයන්න කියලා පාගමනින් ගිහිල්ලා ලෝකයේ කෙලවරක් හොයාගන්න බැරුව ලෝකයේ කෙලවරක් කරන්න බැරුව ලෝකයේ කෙලවරක් නොදැකම කළුවේ කළා. කළුවේ කරලා මම දිව්‍ය ලෝකෙ උපන්නා. දිව්‍ය ලෝකෙ කියනකොට දිව්‍ය කොටස් දෙකකට බෙදෙනවා දීර්ඝායුෂ්ක දේව අල්පායුෂ්ක දේව කියලා. යාමයේ සිටේ තවසාදී දිව්‍ය ලෝකෙින් දෙවියන් දිනන අල්පායුෂ්ක දේව කියලා. රූපවචර අරූපවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ට කියන දීර්ඝායුෂ්ක දේව කියලා. මෙයා මේ බ්‍රහ්ම ලෝකෙින් දීර්ඝායුෂ්ක යන ප්‍රඥාන්තිය හඳුනන දෙවියෙක්. ඉතින් ලෝක කෙලවරක් දකින්න දැරුවා මම කළුගිය කළා කියලා බ්‍රහ්ම ලෝකෙ උපන්නා කියලා රෝහිතස්ස දෙවිය මතක් කළා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන රෝහිතස්ස පාගමනින් ලෝකේ කෙලවරකට ගිහිල්ලා ලෝකේ කෙලවරක් දකින්න පුළුවන් කියලා මම කියන්නේ. එහෙම පුළුවන් කමක් නැහැ. නමුත් ලෝකේ කෙලවරක් නොදක ලෝකේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කරන්න පුළුවන් කමකුත් නැහැ. පාගමනින් ලෝකේ ගිහිල්ලා ලෝකේ කෙලවරක් කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. නමුත් ලෝකේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කරන්න පුළුවන් කමකුත් නැහැ කියලා රෝහිතස්ස ලෝකේ කෙලවර මොකද්ද? ඇහැ ලෝකේ කෙලවලයි, රූපේ ලෝකේ කෙලවලයි, කන ලෝකේ කෙලවලයි, ශබ්දේ ලෝකේ කෙලවලයි, නාසය, ගන්ධේ, දිව, රස, කය, පොට්ටබ්බ, මන, ධම්ම කියන මේ ටික පෙන්වන මේව ලෝකේ කෙලවර කියලා. ওই ටික පෙන්ල බුදුරජාණන් වහන්සේ කාතාවක් දේශනා කරනවා රෝහිතස්ස ඉමස්මින්ච භ්‍යාම මත්තේ කලේවරේ සසඤ්ඤම්හි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධගාමිනි පටිපදංච පඤ්ඤාපේමි. රෝහිතස්ස මම සඤ්ඤා සහිත මනස සහිත ්‍යාම මත්තේ කලේවර මේ බඹයක් පමණ වූ ශරීරයේ තුලින්ම සංඥා සහිත මනස සහිත බඹයක් පමණ ශරීරයේ තුලින්ම ලෝකංච පඤ්ඤාවේ ලෝකයට පනවනවා ලෝක සමුදයංච පඤ්ඤාවේ මේ ලෝකයේ ඇතිවීමට පනවනවා ලෝක නිරෝධංච පඤ්ඤාවේ මේ ලෝකයේ නැති බවද පනවනවා ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදංච පඤ්ඤාමි. ලෝක නිරෝධ කරන ප්‍රතිපදාවත පනවනවා කියලා දේශනා කළා. යම් කිසි කෙනෙක් මේ දුක්ඛගත සසරෙන් අත මිදෙන්නේ තණ්හාව නැති කළ මහා පුරුෂයෙක් සීනාශ්‍රවයන් වහන්සේ නමක් කියලා කියන්න පුළුවන් වෙනවා. හරියට ඔන්නෝයි දැකීමට අපේ මනස ගත්තොත් අපිටත් පුළුවන් වුණොත් ලෝකයේම මේ භවයක් පමණ ශරීරය තුලින් දකින්නවා කියන දර්ශනය එළඹ සිටින දැත්ත ගන්න. ලෝකයේ ඇතිවෙන හේතුවත් ලෝකේ නැතිවීමත් ලෝක නැති කරන මාර්ගත් භවයක් පමණ ශරීරය තුලින් දකින්න පුළුවන් වුණොත් එයින් පරිබාහිර ලෝකයකට තියෙන තණ්හාව අපි අතහැරෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි අපි තේරුම් කරගන්න ඕනේ. මේ ටික තමයි ගැඹුරු. මේ ටික ඉගෙන ගත්තාම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කෙටියෙන් හෝ අපිට තේරෙනවා. අපි මොන මොන කුමන කුමන ආකාරයක පරියායන් ක්‍රමවලින් කතා කළත් අන්තිමට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මෙන්න මේ තැනට අපේ මනස ගන්නයි අපව ගේන්නයි බුදුරජාණන් වහන්සේ ඔය හැම උපායක්ම කරලා තියෙනවා. මොකද මේ දර්ශනය අපේ අදහස අපි හිතාගෙන ඉන්නේ දැන් මේ බාහිර තියෙන ලෝකෙක ජීවත් වෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එකට වෙනත් න්‍යායක්. මේ බඹයක් පමණ ශරීරය තුළින්ම ලෝකයේ පනවමි කියලා. ලෝකය කියන්නේ මොකද්ද කියලා අපි බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකයේ රාජකීය හාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහපු වෙලාවේදී ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහපු වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ලෝකේ ලෝකේ කියලා කියනවා. කොපමණකින් ලෝකේ වෙනවද, කොපමණකින් ලෝකේ යන ප්‍රඥාප්තිය වෙනවද? රාග ඇහැ ලෝකයයි, රූපේ ලෝකයයි, චක්කු විඥානේ ලෝකයයි, කන ලෝකයේ, ශබ්දේ ලෝකයේ, සෝත විඥානේ ලෝකයේ කියලා මෙන්න මේ කාරණා ටික පෙන්වන මේක තමයි ලෝකී කියලා. දැන් හොඳට බලපලා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි මම සංඥා සහිත මනස සහිත බබ්බයක් පමණ ශරීරයෙන් ලෝකයේ පනවමි කියලා. ඊට පස්සේ ලෝකය කියන්නේ මොකක්ද කියලා වහම ඇහැ ලෝකයේ, රූපේ ලෝකයේ, චක්කු විඥානේ ලෝකයේ, කන ලෝකයේ, ශබ්දේ ලෝකයේ, සෝත විඥානේ ලෝකයේ කියලා මේකත් තියෙනවා. එතකොට අපිට මේ දෙපැත්තක තියෙන සූත්‍ර එකට ගලපලා ගත්තාම අර්ථයක් උත්තරයක් ලැබෙනවා. ඇහැ රූප චක්කු විඥාන බබ්බයක් පමණ ශරීරයෙන් දකින්න වෙනවා. කන ශබ්ද සෝත විඥාන බබ්බයක්ම ශරීරයෙන් දකින්න වෙනවා. ඇයි? ලෝකේ බබ්බයක් පමණ ශරීරයේ තුලින් නම් පැනෙන්නේ මේව ලෝකේ නම් මේ උත්තරේ කාගේවත් වචනයකින් පදතරලියකින් මේ න්‍යාය ගේනවා. මෙතනදී අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තේරුම් කරගන්න අවශ්‍ය කාරණාවක් තියෙනවා, ලැබෙනවා. මොකක්ද මේ සිද්ධිය ලැබෙන? අපි හැම කෙනෙකුටම ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. එහෙනම් බබ්බයක් කොමන ශරීරය තුලට අයිති කියන එකට. කන දිව නාසය ශරීරය මනස බබ්බයක් කොමන ශරීරයට අයිති කියන එකට අපිට ගැටලුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන ඒ සිත් බබ්බයක් කොමන ශරීරය තුල තියෙන්නේ කියන එක ප්‍රශ්නයක් ඇතිවක් නැහැ. නමුත් රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ටික බබ්බයක් පමණ ශරීරයෙන් දකින්න හැටි, ඒක බබ්බයක් පමණ ශරීරයට ආයිච්චි කොහොමද කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට හිතෙන්නේ රූප බාහිර තියෙනවා, සද්ද බාහිර තියෙනවා, ඔතනින්මයි අපේ ජීවිතේ දෙවිලා තියෙන්නේ. ඔතනින්මයි අපේ ජීවිතේ හැම කෙලෙසයක්ම ඇති වෙලා තියෙන්නේ. ඔතන අඥානකමයි ජීවිතේ, අඥානකම තියෙන්නේ. රූප තියෙන්නේ බාහිර, සත්ත්‍ව බාහිර, ගන්ධ රස ස්පර්ශ බාහිර. බාහිර තියෙන රූප තමයි මේ ඇහැ උදව් කරගෙන හිතෙන් දකින්නේ. බාහිර තියෙන ශබ්ද තමයි මේ කන උදව් කරගෙන හිතෙන් දකින්නේ. බාහිර තියෙන ගන්ධ සුවඳ රස ස්පර්ශ සිතුවිලි තමයි මේ හිත ඒ ආයතන උදව් කරගෙන හිත තුළින් දකින්නේ කියන අදහසයි අපේ තියෙන්නේ. එහෙම වුණාම බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අර්ථයට පටහැනි. හරියට ඒ අර්ථය අපි දැකලා නැහැ. අපි හැම විමුක්තියක් සඳහාම උත්සාහවත් වෙන්නේ ඉතාම දක්ෂයි, ඉතාම තියුණු නුවණක් කියලා අද කතා කරන්නේ මේ මට්ටමේ දැකීම තුල තියාගෙන. ඒ කියන්නේ බාහිර තියෙන රූපය ආධ්‍යාත්මික නැත්නම් බබ්බයක් පමණ ශරීරය තුල තියෙන ඇහැ උදව් කරගෙන, හිත උදව් කරගෙන දකින්නවා කියන එක. මෙතනදී විමසන්න, බලන්න අපිට අවශ්‍ය කාරණා ටිකක් තියෙනවා. පින්වතුනි, මේ ලෝකේ හැම කෙනෙකුගම දර්ශනය තමයි, හැම ශාස්ත්‍රෝරේකේ දර්ශනය තමයි, ලෝකෙ තුල ඉන්න හැම කෙනෙකුගම දැකීම තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. මේවා බාහිරයි, බාහිර තියෙන දේවල්. ඒවා දකින්නේ, අහන්නේ අපි. අපි හැතන නාසය උදව් කරගෙන දකින්නේ, අහන්නේ අපි. නමුත් බාහිර තියෙන දේවල් ඔක ලෝකේ හැම කෙනෙක්ම කියන දර්ශන. ඔක සුලබ නැහැ. ඒ වගේ දැකීමක් තුල ඉඳගෙන තමයි හැම කෙනෙක්ම විමුක්තියක් පනවන්නේ. තියෙන රූපෙට ඇලෙන්න එපා, ගැටෙන්න එපා කියලා. තියෙන රූපෙට තණ්හාව නැතුව ඉන්න. තියෙන රූපෙට ප්‍රතිචාරයක් දක්වන්න නැතුව ඉන්න. හැම කෙනෙක්ම උගන්නන්නේ ඕක. තියෙන රූපය ආරම්භය ප්‍රතිචාර නොදක්වන මනසක් හදලා මෙදෙන්න. නැත්තම් තියෙන රූපෙට නරක විදිහට හිතන්න එපා. හොඳට හිතන්න. සද්දේ නම් දෙකත් එහෙමයි. හැම ශාස්ත්‍රවලෙක්ම හැම ආගමක්ම පෙන්නන්නේ උතනයි. උවිත හා වෙනස් වෙන්න කිසිම තැනක් නැහැ. ඔන්න උතන තමයි පළවෙනි වෙනස යෝගී. තව දෙයක් ගත්තාම හැම ශාස්ත්‍රවලෙකම දර්ශනේ තමයි මූලික වෙලා තියෙන්නේ. එයා මොන දෙයක් පැනෙව්වත් පනවන්නේ මූලික මානසික මට්ටමක් තියෙනවා. ලෝක හැමෝටම තියෙන මොකද්ද? අපි ඉපදින්ද ඉස්සර වෙලා හැම කෙනෙක්ම ඉපදින්ද ඉස්සර වෙලා මේ ලෝකේ හැදිලා තිබුණා. මේ ලෝකයේ කියලා එකක් තියෙනවා. ඒ තියෙන ලෝකෙට තමයි අපි ඉපදුනේ. අපි උපන්නේ මේ ලෝකේ. ඒටි ඉපදුනහම ඒ ඉපදිච්ච අපි යම් ලෝකයක උපදුනා නම් යම් නගරයක ගමක වටපිටාවක තියෙන එකක ඉපදුනහම ඒ උපන්න ලෝකයේ අසුරු කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. ඒ ලෝකේ අපි ජීවත් වෙනවා. ඊට පස්සේ කර්මානුරූපව අපි හැම කෙනෙක්ම මැරිලා යනවා. ලෝකෙට ආව වගේ ලෝකෙන් අපි යනවා. නමුත් ලෝකයේ තියෙනවා අපි ජීවත් වෙච්ච ලෝකයේ තියෙද්දී අපි යනවා කියන අදහස තමයි අපේ තියෙන්නේ. මේ ලෝකේ හැම කෙනෙක්ගේම තියෙන්නේ. මේ ශාසනයෙන් බැහැර හැම ශාස්ත්‍රවරයෙකුගේ මූලික ලක්ෂණේ මූලික දැකීම ඕක. දැකලා තමන් එන්නේ ඉස්සලා තිබුණු ලෝකෙට ආධුනිකව ආපු තමන් අයහපතක් නොකර ඒ ලෝකෙට යහපතක් කරලා යහපත්ව යන්න කියන ශාස්ත්‍රවරු ඉන්නවා. යහපත්ව මෙදෙන්න කියන දේවල් තියෙනවා. නමුත් බුදුහාමුදුරන් දර්ශනය බාහිර දේවල් පැත්තකින් දැකේ. ඔය දර්ශනයම ඔය සංසිද්ධියම වෙනස්. ලෝකේ හැම කෙනෙක්ම කිව්වේ ඉපදෙන ඉස්සර වෙලා ලෝකයේ තිබුණ තියෙන ලෝකෙට තමයි උපන්නේ. ඉපදිනා තියෙන ලෝකේ ඇසුරු කරගෙනයි ජීවත් වෙන්නේ. ඒ ලෝකයේ තියෙද්දි අපි මැරිලා යනවා. ලෝකේ තියෙනවා. ඒක තමයි බාහිර දර්ශනය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔක වැරදි. කොහොම නෙමෙයි. තියෙන ලෝකේ උපන්න නෙමෙයි. මේ ආයතන ටිකේ ඉපදීමම ලෝකේ ඉපදීම. මේ ආයතන ටිකේ පැවැත්මම ලෝකේ පැවැත්ම. මේ ආයතන ටික නැතිවීම නිරුද්ධ වීමම ලෝකේ නිරුද්ධ වීම. තමන් ඉපදෙන්න ඉස්සර ලෝකයක් තිබුණා නෙමෙයි මේ ආයතන ටික පහළ වීමමයි ලෝකෙ පහළ වීම. ආයතන ටිකේ ඉපදීමයි ලෝකෙ ඉපදීම. ලෝක තමන්ගේ ඉපදීම යම්බඳුද ලෝකෙ ඉපදීමේ බඳුයි. ලෝකෙ ඉපදීම යම්බඳුද තමන් ඉපදීමේ බඳුයි. පෙර පසු නැතුව ලෝකය උපදවාගෙන තමන් ඉපදුනා. තමන් ඉපදීම ලෝකෙ ඉපදීම වුණා කියන එක බුදුහාමුදුරුවෝ දැර්සනේ වුණා. ඉපදෙන්න පෙර තිබුණා නෙමෙයි ආයතන ටිකේ පහළ වීම ලෝකෙ පහළ වීම. තියෙන ලෝකෙ ජීවත් වෙනවා නෙමෙයි ආයතන ටිකේ පැවැත්ම ලෝකෙ පැවැත්ම. මරුණන් පස්සේ අපි මැරිලා යනවා ලෝකයේ තියෙනවා නෙමෙයි ආයතන ටිකේ නැතිකම ලෝකෙ නැතිකම කියලා දර්ශනය දේශනා කළා. ඒක උතුරු නෑ. හොඳට නරකට හැසිරෙන්න ඔවත් ලෝකයක් තිබුණේ. මේ දැනට ආවොත් අමුතුයින් ජීවිතේ හොඳට ඉන්න නරක කරන්නේ නැතුව ඉන්න කියලා හික්මෙන් එකක් නැහැ. ඉබේමයි ස්වභාවශීලයක්. ස්වභාවිකවම තමන් හික්මෙනවා. මට මතක හැටියට හේමවත කියන යක්ෂයා වගේ මට මතක හේමවත හෝ සාතාගිරි කියන දෙන්නගේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ, කිස්මින් ලෝකේ උපාදාය, කිස්මින් කුබ්බති සන්තව, කිස්මින් ලෝකෝ විහරණති. ප්‍රශ්නය කරනවා කුමක් ඇති කල්ලිට ලෝකයේ ඉපදුනා වෙන්නේ, කුමක් ඇසුරු කරගෙනද ලෝකයේ කියන එක පවතින්නේ, කුමක් ඇති කල්ලිට රාග දේශ මෝහ මාන ආදී මේ කෙලෙස් ධර්ම ආශ්‍රෝ ධර්ම ඇති වෙන්නේ, කෙලෙස් සම්පවය රැස් වෙන්නේ, කුමක් ඇති කන්නේද ලෝකයේ තුල විඤ්ඤාති වෙහස කියන එක ඇති වෙන විශේෂටපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චස්සු ලෝකෝ සමුප්පන්නෝ, මේ ආයතන හයේ ඉපදීම ලෝකේ ඉපදීමයි. ඡන්නමේව උපාදාය, ආයතන හය ඇසුරු කරගෙනම ලෝකේ පවතිනවා. චස්සු කුබ්බති සන්තව, ආයතන හය ඇති කල්හිම ඇකන දිවනාසි ශරීරයේ මනස තියෙන ආයතන හය ඇති කල්හිම ලෝකය රාග දේශ මොහ මාන ආදී කෙලෙස් සංත්‍රයන්ගෙන් සන්තව වෙනවා, සන්තව කරනවා, කෙලෙස් රැස් වෙනවා. චස්සු ලෝකෝ විඤ්ඤති, ආයතන හය නිසාම ලෝක සිටම දුක් විඳිනවා, ආයතන හය නිසාම ලෝකේ දෙහිසිනවා කියලා පෙන්වනවා. මම ඒ ටිකත් මතක් කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනය තව ටිකක් සහතික කරන්න. පළවෙනි කාරණාව මේ පින්වතුන් දැනගන්න ඕනේ, හැම ආගමකටම වඩා හැම දර්ශනයකටම වඩා බුදුදහම වෙනස් වෙන්නේ වටින්නේ උතන. බුදුහාමුදුරුව ඇරෙන්න, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඇරෙන්න, එහෙම නැත්නම් සම්පේ බුද්ධ පරම්පරාවේ ආභාසයෙන් ආව පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඇරෙන්න, ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුඛ වචනය අහලා අවබෝධ කරගත්ත කෙනෙක් ඇරෙන්න, මේ ලෝකේ අතීතයේදීවත් අනාගතයේදීවත් වර්තමානයේ තුලදීවත් සැබෑවින් තබා හීනකින්වත් කවදාවත් දකින්නේ නැහැ ඔය කියපු දර්ශනේ. පේන්නේ ලෝකට අති දුර්ලභයි. ලෝකයට හිතන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිකිලියක් විතර හතක් අටක් දාලා තියෙනවා නම් 10ක් 12ක් දාලා තියෙනවා. කටව වෙන්න සුදුසු වයසේදී හොටේකින් හරි නියපොතු වලින් හරි අර විතර කටුව පලාගෙන අරේ ඉන්න ඔකෝටම ඉස්සර වෙලා ඉස්සෙල්ලාම ආපු කුකුළු පැටියට කියන්න වෙන වැඩිමල් කුකුළු පැටියා කියලා. කුකුළු පැටවුන්ට ඒ කුකුළ ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි කියලා කියනවා. මොකද මේ කෝෂය පලාගෙන එළියට ආපු නිසා. ඒ වගේ අවිද්‍යාව නැමැති කෝෂය පලාගෙන ඉස්සර වෙලාම එළියට ආපු නිසා මේ ලෝකේ මහණෙනි මම ලෝකේට අග්‍රයි, මම ලෝකෙට ශ්‍රේෂ්ඨයි, මම ලෝකෙට ජේෂ්ඨයි. පෙරලෙන දෙයක් ඇතුලේ ඉන්නකොට පින්වතුනේ පෙරලෙන්නේ නැතුව ඉන්න බෑ. කැරකෙන දේ ඇතුලේ ඉන්න කෙනාට කැරකෙන බව පේන්නේ නැහැ. ඒ වගේ අවිද්‍යාව අනුව ගිය ලෝකෙක අවිද්‍යාව අපිට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිද්‍යාව නැමැති කෝෂය පලාගෙන බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා ආවා. අපි හැමෝම යම් කිසි කෙනෙක් බිත්තරයක් කටුවක් ඇතුළක නම් ඉපදෙන්නේ බිත්තර කටුව ඇතුළෙම නම් ජීවත් වෙන්නේ බිත්තර කටුව ඇතුළෙම නම් මැරෙන්නේ ඉන්නේ කටුවක් ඇතුළ කියලා දන්නේ නැති වෙයි. යම් දවසකදී හරි එළියට ගියොත් තමයි ඉන්නේ කටුවක් ඇතුළ කියලා දන්නේ. අවිද්‍යාව කියන අවාසනාව තුරුළු කරගෙනයි අපි හැම කෙනෙක්ම උපදුනේ. අවිද්‍යාව කියන අවාසනාව තුරුළු කරගෙනමයි අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ. ඒ අවිද්‍යාව තුළමයි අපි හැම කෙනෙක්ම මැරෙන්නේ. අවිද්‍යාව කියන එක අපේ ජීවිතේ වෙලා නම් අපේ ජීවිතය කියන්නේ අවිද්‍යාවයි කියන එක අපිට නොතේරෙන පොදුමයක් නෙමෙයි. ඉතින් බුදුහාමුදුරෝ ලෝකේ පහළ වුණේ මෙන්න මේ මෝඩකම පින්නලා දෙන්න. ඒ හින්දා අපි මොන හරි දෙයක් කරන්න ඉස්සර වෙලා නිස්සතාව කෙලවර සාසනය දැනගෙන ඉන්න මේ මොකද්ද කරන්න හදන්නේ කියලා මම මතක් කළේ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ධර්ම දර්ශනය අධර්ම එකකට වඩා වෙනස්. ඕගොල්ලෝ ඔන්න ඔය ටික දැනගෙන හිටියොත් දන්නවනම් බය නැතුව මේ ලෝකේ කියන්න අපේ ශාස්ත්‍ර මහන්සේගේ දර්ශනය අනිත් හැම ආගමකටම දර්ශනයකටම වඩා වෙනස් එකක් කියලා කියන්න. මම පොඩ්ඩක් උත්සාහවත් වෙන්නම්. අපි කොහොමද ඉපදින් ඉස්සෙල්ලා ලෝකෙ තිබුණා නෙමෙයි ආයතන ටිකේ ඉපදීමයි ලෝකෙ ඉපදීම කියලා ශාස්ත්‍ර මහන්සි කියන්නේ ඇයි කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න. තියෙන ලෝකෙ ජීවත් වෙනවා නෙමෙයි ආයතන ටිකේ පැවැත්මමයි ලෝකෙ පැවැත්ම කියන එක පහදලා දෙන්න. අපි නරුවාට පස්සේ මේ ආයතන ටික නිරුද්ධ වීම ලෝක නිරුද්ධ වීම මිසක අපි මරුණු නැත්නම් ආයතන ටික නිරුද්ධ වුණාට ලෝකේ නිරුද්ධ වෙනවා කියන අදහස අයින් වෙන්නේ කොහොමද කියන කාරණාව නැති කරන්නේ කොහොමද කියන කාරණාව. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය දේශනා කළේ. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යම් කිසි කෙනෙක් පටිච්ච සමුප්පාදය දැක්කනම් එයා ධර්මය දැක්ක කෙනෙක්. ධර්මය දැක්කනම් එයා පටිච්ච සම්පාදය දැකපු කෙනෙක් කියලා සරියුත් මහරහතන් වහන්සේ පෙන්වුවා. එතකොට තියෙන ලෝකෙක ඉපදුනා නෙමෙයි තියෙන ලෝකෙක ජීවත් වෙනවා නෙමෙයි කියන කාරණාව පෙන්වන්න තියෙන එකම සාක්ෂිය එකම තැන එකම දේ පටිච්ච සම්පාදය විතරයි. පටිච්ච සම්පාදේ කියන්නේ අපි කෙනා කෙනාට ඕනේ ඕනේ විදිහට කැමති කැමති විදිහට විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි දැනගත්තත් නැතත් තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වුණත් නැතත් ලෝකෙ හැමදාම පැවතුණු පවතින ඇත්ත. ඒ ඇත්තයි අපිට දකින්න වෙන්නේ. මෙතනදී මම එක කාරණාවක් මතක් කරනවා. මේ බණ කියන මටද ජීවිතේ යන තව බොහෝ ගමනක් තියෙනවා. මම දක්ෂ නෑ මේ පටිච්චසමුප්පාදයේ විස්තර කරන්න බෙදත් ඇත්තටම මගේ අදක්ෂකම නිසාම මට මේක ඔගොල්ලන්ට ගොඩාක් සරලකල කියන්න බැරි වේ. මේ දහම ගොඩාක් ගැඹුරුයි. නමුත් මට තේරෙන මට්ටම. ඒක වඩා යමක් තියෙනවා ඒක මට කියන්න පොහොසත් නැහැ. මට කියන්න පොහොසත් මට්ටමේ නැහැ. ඒ නිසා මට තේරෙන මට්ටමට මම මේ ටික කියන්න පොඩ්ඩක් උත්සාහවත් වෙන්නම්. ඕමනාවෙන් මේක තේරුම් කරගන්න අපි කල්ප ගණනක් අනවරාග සංසාරෙක ආවේ මේ ටික තේරුම් නැති හින්දා අපි මෙහෙම මතක් කළොත් මේ පටිච්ච සම්පාදය මේ පින්වතුන් අහලා තියෙනවා අවිද්‍යා පච්චා සංඛාරා සංඛාර පච්චා විඥානං විඥාන පච්චා නාම රූප නාම රූප පච්චා සලආයතනං සලආයතන පච්චා පස්ස පස්ස පච්චා වේදනා වේදනා පච්චා තණ්හා කියන පරියාය මෙන්න මේ සිද්ධිය හඳුන්වන්නේ පින්වත්තුනි මේ ටිකින් තමයි බුදුහාමුදුරුවෝ ඔන්නෝ දර්ශනය පෙන්නා දර්ශනය ඔප්පු කරන්නේ ලෝකෙ තුල පටිච්ච සම්පාදයේ විවරණය කරන්න තියෙන අදක්ෂකම නිසා අද දවසේදී අපිට ඒ වාසනාව උදා වෙලා නැහැ අපි දේ තුල තියෙන අදක්ෂකම නිසා තාම ඕගොල්ලන්ට පින්න දක්වන්න කමක් වෙලා නැහැ නමුත් එබඳු ලෝකයක් තුල ඡායා මාත්‍රයක වැටහීමක් ඇති වේක නේනවා මේ සිද්ධිය වෙන්නේ මෙහෙමයි කියන එක. පටිච්ච සම්පාදේ නොදන්නා කම දන්නවා කියන තැන තමයි තියෙන්නේ තමයි. ඒක වටිනවා අපිට. අපි ටිකක් එක මෙනෙහි කරලා බලමු. අවිද්‍යා පත්‍යා සංඛාරා කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ පරයයම අපි කෙටියෙන් ගත්තොත් මේ අපේ එක්ෂණික ජීවිතයක අපේ ජීවිතයක වර්තමානයක අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදිලා නැහැ වර්තමානයේ මේ හේතු නිසාම හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන කාරණාව අපි දන්නේ නැහැ ඔතනට තමයි මේ චතුරාර්ය සත්‍යෙම ගැලපෙලා ඉන්නේ උන් ඔය බව නොදන්නාකම නිසා නොදන්නාකම නිසා ඇති වෙච්ච කෙලෙසයක් තියෙනවා අපිට දකින්න ඉස්සර වෙලා දකින්න වෙලාවේදී දැක්කෑම් පස්සේ තියෙනවා කියලා සංස්කාරයන්ගේ නිත්‍ය බවක් ඇති වෙලා තියෙනවා. කොහොම පිනෙන ඔය මට්ටම තුල තියෙන අවිද්‍යා පත්‍යා සංඛාරා කියන මට්ටම. පිනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න හැම අරමුණක්ම ඇති බවට හම්බ වෙන්නේ අපිට අවිද්‍යා පත්‍යෙන් හටගත්ත සංස්කාරෝයි. ඒ හටගත් දේවල් තුල ඒ තියෙන දේවල් තුල අපිට තියෙනවා කුසල සහගත අකුසල සහගත මට්ටම් අපි කියමු දේවල් දුරවල් කියනකොට අපි නොදන්නවා වුණාට ඒ නිමිත්ත නිකන් නෙමෙයි තියෙන්නේ ඒ දේවල් හොඳයි කියන එක්ක ලෝභය නැත්තම් මේ මනුස්සයා හොඳ නැහැ කියන මට්ටමේ කුදේසය. නැත්තම් අපි කියමු වුණා සෑසීමා වූදී තියෙනවා කියන්නේ මේ කුසල් සිත් එක. මේ වගේ සිත් කියන එක නිකන් නැහැ අපිට. රාගය කියන එක ආවොත් රාගය කියලා නිකන් එකක් නැහැ. නිමිත්තකුත් එක්කයි තියෙන්නේ. මේ නිමිත්තට තමයි රාගය කියන්නේ. ද්වේෂය කියලා නිකන් විතරකයක් විතරක් පහළ වෙන්නේ නැහැ. පුද්ගලිකුර තමයි තරහා. දේකට තමයි යකමැති කියන තැනකින් රාග ද්වේෂ මොහ කියන ටික අපිට තියෙන්නේ ලෝකෙ සම්මෙහෙමිතිත් එක්ක. එතකොට මේවා තව විස්තර වෙන්න ඕන දේවල් ගොඩාක් වගේ ටිකක් කියතියි කියන්නේ. අවිද්‍යාවේ මට්ටම මත සංඛාරයන්ගේ මට්ටම් තිබුණා. තරහනම් ඒ තරහවි කෙනෙකුට ඒ පේන නිමිත් දැඩි තරහව කෙනෙකුට සාමාන්‍ය මට්ටමේ තරහව කෙනෙකුට යන්තම් අමනාපය ඒ වගේ එක නිමිති තියෙනවා ඔතන අපි මට විස්තර කරන්න ඕනේ දැන් අපි කියමු මේ වගේ අවිද්‍යාව නිසා ලෝභ දේශ මොහ සහගත ওই වගේ නිමිති හැදුනා කියලා ඕක තමයි අවිද්‍යාව කියන සංකල්ප මරණසන්න මොහොත වෙනකොට ඔය තියනවා කියපු මොනවා හරි නිමිත්තක් තමයි අපිට කර්ම නිමිත්ත හිතට ඉදිරිපත් වෙන්නේ. ඒ නිමිත්තට අනුවමයි අපි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. එතකොට සංඛාරපත්‍ය විඥාන විඥානේ මේ රූපෙට බැසගත්තට පස්සේ මේ වගේම සතර මහා ධාතු රූපයක් සවිඥානික වෙනවා. සතර මහා ධාතු රූපයක් සවිඥානික හැංගීම් ගන්න මට්ටමට එනවා සවිඥානික වෙනවා. ඒ ප්‍රතිසන්දි වශයෙන් පවතින හිතර හිතට කියන භවංග සිත කියලා. සංකාරපත්‍ය විඥාන දැන් මේ විඥානපත්‍ය නාම රූපං ඒ ප්‍රතිසන්දි වශයෙන් පැමිණි සිත නිසායි මේ අපිට අල්ලන්න පුළුවන් ගහන්න පුළුවන් මට්ටමේ කයක් හිතක් හැදෙන්නේ ඊට පස්සේ විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලායත ඒ නාම රූප දෙක නිසායි ආයතන ටික හැදෙන්නේ සලායතන පත්‍ය පස්ස. ඔය මම වෙන සිද්ධියකදී නමුත් මට කියන්න ඕන ටික ඕක නෙමෙයි. මම ඒක විස්තර කරන්න මම මේ ටික මතක් කරන්නේ ඇයි කියන ටික. මෙතනදී හැම වෙලාවෙම ඕකට කියනවා පටිච්ච සම්පාදයේ තියෙනවා සම්ප්‍රයුක්ත ණය කියලා න්‍යායක්. සම්ප්‍රයුක්ත ණය කියලා කියන්නේ ඒකව ධර්මයේ ඒකව ධර්මෙට ගෙදිලා වෙන් වෙන්නේ නැහැ. මෙයා මටම සම්බන්ධයි. එයාටම සම්බන්ධයි කියන්නේ. දම්වලක එක පුරුකක් වෙන් වෙන්නේ නැතුව ඒකව පුරුකට සම්බන්ධයි. ඒ පුරුක අනිත් පුරුකට සම්බන්ධයි කියන පරියායක් තියෙනවා. ඒ වගේ අවිද්‍යාව නිසා යම් මට්ටමක කර්මයක් කළොත් ඒ කර්මය කියන එකේ හැපිලා තියෙන අවිද්‍යාව. අවිද්‍යාව තියෙනවා කියන්නේ තියෙන සාක්ෂිය තමයි කර්මය. කර්මය තියෙනවා නම් අවිද්‍යාව තියෙනවා කියන්නේ තියෙන සාක්ෂිය. සංකාරපත්‍ය විඥාන කියනකොට මේ කර්මය හැපිලා සිටිනවා ඒ ප්‍රතිසන්දි සිටේ. මේ කර්මයේ ගතියයි ඒ ප්‍රතිසන්දි සිටේ තියෙන්නේ. ප්‍රතිසන්දි සිට ඒ විපාක සිටේ තියෙන්නේ මෙයාගේ විස්තර ටිකයි. තියෙන්නේ කියන එක කියනවා සංකාරපත්‍ය විඥාන කියනකොට. විඥානපත්‍ය නාම රූපං කියන එකෙන් කියනවා ඒ සිතේ තියෙන ගතියයි මේ නාම රූප දෙකේ තියෙන්නේ. නාම රූප දෙකේ තියෙන ගතියයි මේ සිතේ තියෙන්නේ කියන එක කියනවා. නාම රූප පත්‍ය සලායතනම් කියනකොට ඒ ආයතන ටික මේ නාම රූප දෙකේ ගතියයි ඒ ආයතනේ තියෙන්නේ. ඒ ආයතනේ ගතියයි මේ නාම රූප දෙකේ තියෙන්නේ. මේ ආයතන ටික අයිති මේ ආයතන ටික හැදිලා තියෙන්නේ මේ නාම රූප දෙකටයි කියන එක කියනවා. සලායතන පත්‍ය පස්ස මේ ස්පර්ශයේ ගතියයි ආයතනයේ ගතියයි ස්පර්ශ වෙන්නේ. මේ ස්පර්ශ වෙන ටික හැපිලා තියෙන මේ ආයතන ටිකේ ආයතනයන්ගේ මට්ටමටයි ස්පර්ශය කියන එක ලැබෙන්නේ කියන එක පෙන්වනවා. ඔක පෙන්වන්න තවත් ක්‍රමයකට මම එන්නම්. අපි මෙහෙම උපමාවක් කරමු. අපි කවුරු හරි කර්මයක් කරනවා. දැන් කර්මය තමයි ඔන්න කාටවත් වතුර ටිකක් බොන්න දෙන්නේ නැහැ කියමුකෝ. කෙනෙක් වතුර ටිකක් ඉල්ලගෙන ආව දෙන්න බදින්න පවුනන වතුර ටිකක් කියනවා. දැනලා පළයන් මොන වතුරද කියනවා. කවුරන්නේ පවුනේ කියලා කවුරු හරි දුන්නොත් ඒ වතුර පොල් උදුරලා අරගෙන විසි කරනවා. කියන්නේ උදන් ලොකු බලවත් කර්මයක්. මම දැන් අපි කර්මයක් කරගත්තා කියන්නේ. දැන් මේ කර්මයේ ස්වභාවය ගැන මම පොඩ්ඩක් මතක් කරගන්නම්. අපි හිතන දේට වඩා දැන් අපි හිතාගෙන ඉන්නේ බාහිර කෙනෙකුට වතුර බොන්න දුන්නේ නැහැ කියලානේ. තමයි හොඳට බලන්න සියොම්ම වතුර ටිකක් නොලැබෙන බවයි මම එතන හදලා තියෙන්නේ. එයාට වතුර ටිකක් බොන්න නොලැබෙන බව හදලා තියෙන්නේ මම. ඒ කියන්නේ කෙනෙක් මම පුද්ගලයෙක් කියන ටික අතෑරියාම වතුර නොලැබෙන බවට කැමතියි මම. එතකොට වතුර ටිකක් දෙන්න එපා කියලානේ මම කිව්වේ. වතුර දෙන්න එපා කිව්ව වතුර මුලදී මෙතන වතුර මුලගෙන බවට කැමතියි නා. එතන මෙතන කතාව අතහැරියාම යථාර්ථයේ තියෙන වතුර මුලගෙන බවට කැමතියි. එතකොට ඒ සිද්ධිය මට මෙතෙන්ට වෙනවා වතුර තණ්හාව තෘෂ්ණාව නැති වතුර තමයි කියන්නේ. කැමති දේ හැම වෙලාවෙම ලැබේ. අපි කෙනෙකුට කිහියකින් ඇඳලා නැහැ. කිහියෙන් අරිනවා කියන සිද්ධියට කැමති නම් ඉතින් කැමති දේ ලබා දෙන පිහියන් උන්කට හම් වෙන එක තමයි වෙන්නේ. ඇයි මම කැමති මේ සිද්ධියට? ඔක ඔයගලට තේරෙන්නේ නැත්තම් වෙලා ගියත් කමන්නේ නැහැ. අන්තිම දේශනාව මම ඉන්නේ කියන්නේ මගේ අපහසුයට කර නැති නිසා. මම ඔයගලට පොඩි කතාවක් කියන්න මේ කර්මයේ තියෙන විංග ස්වභාවය තේරුම්. අපි ওই ස්වභාවය හඳුනනවා ලේසියකට කරවා අකුසල කර්ම කරන්නේ. අපි හිතාගෙන ඉන්නේ බාහිර කෙනෙකුටයි බය ඉන්නේ මට නෙමෙයි. බාහිර කෙනෙකුටයි කන්න බොන්න දෙන්නේ කියන කමෙන්ද බය නැතුව කරන්නේ. අපි අන්තිමට මේ සිද්ධියටයි කැමති වෙලා තියෙන එහෙනම් ඒක මට ලැබෙනවා කියන නෝනක් ආවොත් ඔක තමයි කර්මය කියන්නේ නෝන කියන්නේ. අපි කවදාවත් ඔක කරන්නේ කෙනෙකුට දන් දෙනවා කියන එකත් එහෙම දෙන බවට කැමති නම් මෙයාව දකින්නකොට දෙන්න හිතෙනවා. දෙන බවට එතකොට දෙනවා අනිත් කට්ටිය දෙනවා. දැනගෙන තමයි ජීවිතේ වෙන්නේ. ඔබට මම කතාවක් කියන්නම්. ඔයගොල්ලෝ අහලා තියෙනවා ජාතක කතාවල පන්ති භාග ජාතකේ කියන උම්මග්ග ජාතකේ. මේ උම්මග්ග ජාතකේ චූලණී බ්‍රහ්මදත්ත රජුගේ අම්මා තල්පා දේවි තලතා දේවියගේ නුවණ ගැන කතා කරනකොට කතාවක් වෙනනවා. එක්තරා මගියෙක් මාර්ගෝපකරණ හැටියට මගදී ආහාර ගන්න බත් පාර්සලයකට අරගෙන තමන් යන තැනදී වේදම් කරන්න අවශ්‍ය බඳු මුට්ටු ගන්න අවශ්‍ය මස්රම් ටිකකුත් අරගෙන දැන් අත් දෙකේ මස්රම් පාර්සලයේ ආහාර පාර්සලයේ තියාගෙන යනවා. යනකොට මගදී කඟක් හම්බ වෙනවා. හරි ගැඹුරුයි ඒතර වෙන්න විදිහක් නැහැ. ගංගේ ඉන්න තොටියේ. තොටියට කියනවා යාළුවේ මාව පොඩ්ඩක් මේ කඟෙන් එතර කරනවද කියලා. දැන් තොටිය අහනවා හරි මං එතර කරන්න. මට මොනවද දෙන්නේ? හරි මං කැමති දෙයක් ඔයාට දෙන්න. මාව විතර කරා. කීවරම දැන් ඔබේ නගල තොටිය ඉක්මනට එක්කන් ගියා. ගියාම තොටිය මොකද කරන්නේ? තොටියට අර මගිය මං කැමති දෙයක් දෙන්න කිව්වා. බත් පාසලේ දුන්නා. මං කැමති මේක දෙන්න ඔයාට උන් ගන්න. මගිය ඒක දුන්නාම තොටිය කිව්වා බෑ ඕක එපා මට අර පාසලේ. මස්රම් පාසල් දෙය බෑ ඒක නෙමෙයි මං කිව්වා මං කැමති දේ දෙන්නම් කියලා. ඊට පස්සේ නෑ ඔක වැරදි කියලා මේ දෙන්නගේ රණ්ඩුව රජ ගෙදරට ගියා. රජුගේරුව මොකද්ද කලබල. තොටිය කියනවා මෙයා ඉතර වෙන්න ගරුවේ ඉන්නකොට මට ඉතර කරන්න කිව්වා මොනවද දෙන්න කියලා මං කැමති දේ දෙන්නම් කිව්වා. ඔබ එහෙම කිව්වද? ඔව්. ඉතින් ඔබ දුන්නද? ඔව් මං කැමති මේ බත් පාසල් දෙන්න දුන්නා. හරි ඉතින් ඔබට බත් පාසල් දුන්නේ මේක දුන්නේ නැද්ද? දුන්නා. එන ජහන්න පස් නෑ ඔය විනිශ්චය වැරදි. ඊට පස්සේ මෙයා පිළිගන්න මෙයා කියන තොටිය කියන ඔය විනිශ්චය වැරදි. ආපහු ඉතාල ඇමති මණ්ඩලයක් කතා කරලා කිව්වා ඉතින් එයා බොරු කළ නෑ කැමති දේ දීලා. තොටිය වේක පිළිගන්නේම නෑ තොටිය නොයෙක් දේවල් කියනවා ඔය විනිශ්චය වැරදි. වෙන මේක ඔප්පු කරගන්න කියන්න ක්‍රමේ තේරෙන්නේ නැහැ තොටියට. පහර කලතාදේවි උතනින් යනවා ওই කතාව ඇහුවා. කලතාදේවි කියන රජතුමනි ওই ප්‍රශ්නේ මම විසඳන්න. ආ හොඳයි විසඳන්න. ඊට පස්සේ මගියට එන්න කියලා. උඹට තියෙන පාර්ශල් දෙක දෙමින් තියාපන්කො. තියෙනවා. දැන් යන්න. ගිහිල්ලා ටිකක් දුර යද්දි ආපහු කතා කරමු එහෙනම්. ඔයා කැමති එක අරගෙන යන්න මෙතන. එයා කැමති දේ මොකද්ද මස්රම් පාර්සල් එක අරගෙන ගිහින්. දැන් එහෙනම් ඕක දෙන්න මෙයාට. ඔයා කැමති දේ දෙන්නම් කියලා නේ කිව්වේ. ඔයා ඔකට කැමති නම් ඔයා ඕක දෙන්න. නමුත් ලෝකේ අපිට තේරෙන්නේ මං කැමති දේ දෙන්නම් කිව්වහම අපි කැමති දේ. නමුත් යථාර්ථයේ මං කැමති දේ තමයි මොකද්ද මස්රම් පාර්සල්. අන්න ඒ වගේ අර්ථයක් මම මේ කියන කාරණය ගැන. අපිට උඩින් දෙන සිද්ධියන අපිට හිතෙන්නේ මේ පුද්ගලයාට කිහෙන් අයින්වා කියන තැන. නමුත් යථාර්ථය අයින් බවට කැමතිවම කියන වගේ සිද්ධියක් තියෙනවා. ඒකයි මෙහෙට කියලා කරනකොට කරන සිද්ධිය අපිට කැමති. සිද්ධිය කැමති අපි. එහෙම කරන්නේ කැමති. ඒක අපිට වෙනවා. එතකොට මොන දැන් වතුර ටික බොන්න නොදුන්න බවට නම් කැමති. මරණාසන්න මොහොතේ ඒ වතුර ටික ගත්ත ඇති අල්ලා දිහි කර ප්‍රතිබෙන පෙරටි කියන ওই නිමිත්ත සියුනේ කියන්නේ. ඔයස් නිමිත්තෙන් ඔසවපු ඔය නිමිත්තෙන් අවසානයේට අතහැරිච්ච විදිහටම චුතිසිතකින් තමයි ප්‍රතිසංවසය යන්නේ. එතකොට සංඛාරපත්‍ය විඥාන දැන් මේ හිතේ තියෙන්නේ හැඟීම් ටික තියෙන්නේ සිතුවිලි තියෙන්නේ අන්න අර කර්ම නිමිති ගති ටිකමයි විපාක උනාට තියෙන්නේ. දැන් මේ හිත රූපය අසුර කරගෙන තියෙනකොට මෙහෙන් කන බොන ආහාර පාන ලැබෙන්න මේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව තමයි රූපය හැදෙන්නේ. ඒකයි සංඛාරපත්‍ය විඥාන ප්‍රතිසන්දි වශයෙන් විඥානය ආවා. විඥානපත්‍ය නාම රූපං කියන්නේ හිතේ තියෙන ඒ ප්‍රතිසන්දි වශයෙන් පැමිණි සිතේ තියෙන නාම ධර්ම වලට අනුවයි රූපය හැදෙන්නේ. උපමාවක් කළොත් නුගැටයක් වගේ දෙයක් ගන්න ඒකෙන් පොළොවේ තියෙන ආහාර ඕජා සාරය අරගෙන අතු ගිහිල්ලා ඉටි ගිහිල්ලා මහ විශාල ගහක් හදයි. තල් ගෙඩියක් පොල් ගෙඩියක් ගන්න තල් ඇටයක් පොල් ගෙඩියක් හිටෙව්වෝ ඒ පොළොවේ තියෙන ඕජා සාරයම අරගෙන අතු ඉටි බෙදෙන්නේ නැති තනි කෙලින් ගහක් හදයි. මේ ගහ තනි කෙලින් හදනවද අතු ඉටි බෙදලා හදනවද කියන එක තිබුණේ නැහැ. ඒකට අයිතියක් නැහැ පොළොවේ තියෙන ඕජාසාරය. එයා කාටත් එකයි. පොළොවේ තියෙන ඕජාසාරය අරගෙන මෙහෙම හදන්න ඕනේ කියන ගතිය තියෙන්නේ අර ඇටේ. ඒ බීජේ තියෙන්නේ. ඒ බීජේ තියෙන ගතියද තමයි මෙහෙන් ගන්න රූප කලාව රාශි වෙන්නේ. ඒ නිසායි එකම පස් එකම පොළොවේ ඕජා වර්ගන එක කතුවිටි යනවා එක කතුවිටි යන්නේ නැහැ. ඒ බීජ ඇටි. ඒ වගේ ඒ නුගැටි කල්ලැටි පොල්ගෙඩි වගේ බීජ වගේ තමයි ප්‍රතිසන්දි වශයෙන් කැමෙන අපේ සිත් ටික සිත්. පොළේ තියෙන ඕජා සාරය වගේ තමයි කනබුන ආහාරයෙන් ගන්න ඕජා සාරයම වගේ මව කුසේදී දල ගන්න ලේ කිරි කිරි ටික පවා කිරි දෙන්න බෑ පිටින වල හනහ යන ටිකද ඇති. මේ තමයි පොළේ ඕජා සාරය ගන්න ඕනේ. මෙහෙන් පිටති ලැබෙන ඕජා සාරයේ රූපේ හැදෙන්නේ මේ ප්‍රතිසන්දි සිටේ තියෙන ගතියට. ඔකට කියනවා කර්මජ රූප කියලා. ඉන්ද්‍රිය පුරුතේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය එකම කනගුණ ආහාරයක් අරගෙන ඉත්‍ත්‍යයක් කියලා පේන විදිහට හදන්න, පුරුතේක් කියලා පේන විදිහට හදන්න, සුදුයි කියලා, කළුයි කියලා, උසයි කියලා, නිටි කියලා, ලස්සනයි කියලා, කැතයි කියලා හදන්නවා කියන gati tika තියෙන්නේ කනගුණ බත්තාන් කවුරුන් වැඩ ටිකේ නෙමෙයි. කර්ම නිසා කියලා කියන්නේ අර සංඛාරපච්ච විඥාන කියන සිටේ තමයි අර කර්මයේ gati මුස්සමිත සිටේ තමයි මේ gati tika තියෙන්නේ. ඒ සිටේ තියෙන gati tikaට තමයි අපි ওই නාම කියලා කියන්නේ. ඒක තමයි ඉන්ද්‍රිය පුරුති ඉන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන ධර්මයන් පරිපන්න රූප කියලා කියනවා. කර්මජ රූප කියලා කියනවා. ජීවිතේ ජීවිතයක්ම හදන්න ඕනේ හැටි. ස්ත්‍රියක් හැටියට පුරුෂයෙක් හැටියට ඒකද ජීවිතයක්ම හදන්න ඕනේ හැටි. කෙවුණු නෝනක් එන්න මොලේ නෝන හැටි මොලේ නැති වෙන නෝන හැටි කියන තැන කියලා හැප්පිය නෝන නැති වෙන නෝන අතපය තියෙන නෝන අතපය නැති වෙන නෝන කියන තැනක ඉඳලා ඔක්කොම ටිකේ ඇති වෙන gati ටික තියෙන්නේ ඒ ජීවිත ටිකන රූපේ සිටේ. විඥාන පත්‍ය නාම රූප නාම ඒ නාම වලට තමානුව තමයි කනබුන ආහාරය මෙහෙම රාසි දෙන්නේ. ඔන්න නාම රූප කියන දෙක හැදෙන්නේ එතකොට අර සිටේ තියෙන මට්ටම තමයි. දැන් හුද්දට බලන්න කර්මයෙන් චුට්ටක ගලන කර්මය ඒ විදිහට මෙයාගේ දත්තට ගෙනපත් කළා මෙතෙන්ට. එයා ඒ ටිකෙන් අරගෙන ඒ ගති ටිකට මෙහදුව නාම රූප දෙක. නාම රූප පච්ච සලායතනම් දැන් මේ නාම රූප දෙක නිසාම නාම රූප දෙක වැඩෙනවා කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මානසිකන ආයතන ටික හැදෙනවා සමායත. දැන් ප්‍රතිසන්දි වශයෙන් ආපු කර්මය තියෙන්නේ වතුර ටිකක් දෙන්නේ නැහැ කියන තැනටනේ. වතුර ටිකක් දෙන්නේ පා කියන මට්ටමේ සිතකින් ආවේ. ඒ හිතේ තියෙන්නේ වතුර වලට කැමති නැහැ කියන මට්ටමේ ජයසික ටිකක්. දැන් මේ නාම රූප දෙක හැදෙනකොට හැදෙන ශෛල ඒ හැම එකක්ම රූපේ වතුර කියන ලෝකයේ තේන මට්ටම ගෝචර නොවෙන්න පුළුවන් පරිසර ටිකකින් තමයි හැදෙන්නේ. ඒක නිසා නාම රූපච්ච සලායතන ඒ නාම රූප දෙක නිසා මායත. දැන් රූපුණාම අපි කියමු ජීවිත ආයතන ටික හැදුනා. මේ ඇහෙන් බැලුවොත් එතන එයාට වතුර පේන්නේ නැති වෙයි. සමහර විටක පේන්නේ ලේසරෝ වගේ. මේ නාසයේ හැදිලා තියෙන්නේ වතුර ස්වභාවය පේන්නේ නැති විභාගිකයක්. තේරෙයි සැරව ගන්න ඔගොල්ලෝ අහලා ඇති. කෙවේටි මේ මිනිස්යන්ගේ මට්ටම විතරක් නෙමෙයි මම කියන්නේ. ලෝකේ හැමෝගේම ආයතන ටික හැදෙන හැටි. ප්‍රේතය ඉන්නවා, ප්‍රේතාත්ම. දැන් ගංගා නම් ගඟේ හිම වතුර ගලාගෙන යනවා. මහ රහතන් වහන්සේලා පැන්දීලා, ස්වාමීන්වහන්සේලා පැන්දීලා පාත්‍ර වල කොට වෙනවා. කේ ගලනවා. ඇයි? යම් ප්‍රේතාත්ම ස්වාමීන් වතුර නැහැ. වතුර ටිකක් මේ ගඟේ දෙබොඩ දාලා වතුර නැති. අනේ ස්වාමීන් මම ඔතෙන් යනකොට සම්පූර්ණ ලී සරව ගොඩක් වෙනවා. මට වතුර ටිකක් බොන්න නැහැ. එයාගේ ආයතන ටිකට වතුර දෙන්නේ. තව කෙනෙකුට ගියාම වෙන්නේ මොකද්ද? වතුර බිඳුවක්වත් නැහැ මුළු ගංගම හිදලා දුන් දානවා. දැන් වතුර තියෙනකොට එක්කෙනෙකුට වතුර පේනවා, එක්කෙනෙකුට වතුර නොපෙනෙනවා නා. බලන්න මේ ආයතන ටිකේ වෙනස නෙමෙයිද කියලා. ඒ කියන්නේ තියෙන වතුරම නම් අපිට පේන්නේ ඔක්කොටම වතුර පේන්න ඕනේ. බාහිර තියෙන වතුර ටික නම් පේන්නේ ඔක්කොටම වතුර පේන්න ඕනේ. කෙලෙකට කෙලකක් නැහැ. ඇයි තියෙන දෙන්නේ මේ ඇහින් දකින්නේ? නමුත් මේ ඇහින් පෙන්නන මට්ටම නම් දකින්න වෙලා තියෙන්නේ. එතකොට මෙයාගේ කර්මය වෙනස් වෙලා ප්‍රතිසන්දි චිත්ත වෙනස් වෙලා නාම රූප වෙනස් වෙලා ආයතන වෙනස් වුණා. ඒ ආයතනයෙන් පෙන්වන දේ තමයි යාට මෙහෙම ලෝකේ. අපිට පෙන්වන දේ තමයි මෙහෙම දැන් වතුර දෙනවා. වතුර වොන්න විදිහක් නැහැ. අපි හිතාගෙන ඉන්නේ කර්ම කළාම ওই වගේ කර්මයක් උළු වතුර නැති තැනක අපි ඉපදෙයි කියලා. ඒ කියන්නේ වතුර නැති තැනක කියන්නේ අප්‍රිකාවේ මහා විශාල කාන්තාරයක් නැත්ක වගේ අපි ඉපදෙයි කියලා. නමුත් එහෙම උපන්න කවුරු හරි වතුර ගිහිල්ලා දුන්න පොඬ පුළුවන් නෑ අපිට. නමුත් දැන් මෙහෙම වුණාම තමයි නියම විදිහට වතුර නැති තැනක යයි ඉපදෙලා තියෙන්නේ. දැන් වතුර දුන්නත් නැතත් එයා වත්ත වතුර නෑ. එයා වතුර නැති තැනක ඉපදෙලා තියෙන්නේ. ඒකයි ජාතිය කියන්නේ මොකද්ද? කන්දානම් පහතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං චිත් ජාති. මේ ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ ලැබීමයි ජාතිය කියලා කියන්නේ. අපි ඉපදීම කියලා කියන්නේ. ඊට පස්සේ ඔබලෝ අහලා ඇති අර මිලක්කති සහමුදුරෝ ගැන කෙවිලෙන පැටව දාපු මෝදිනේ එක්කව මරාගෙන කාලා ඒ මොහොතේම හැදිච්ච පිපාසයට වතුර පොඩ්ඩ ගියාම එක වලකුවත් වතුර නැතුව සම්බෑලි හතක තිබුණු වතුර හොයාගන්න බැරුව වතුර නැතුව ජීවමාන පෙරිතෙක් වෙච්ච හැටි. මේ ආයතන කියන එක ක්ෂණිකව විනාශ වෙන කර්මය වගේ. ඒක මම මතක් කරන්න ආවේ කිමුතුනේ අපිට අද මේ පේනකොට අපි පිළිගත්තේ නැති වුණාට අපි නොදන්නා වුණාට අපි ජීවත් වෙන්නේ ලෝකෙක නෙමෙයි අපේ කර්මය අපි විඳින්නේ. කම්මස්සකෝ මේ කම්මදායතු කම්ම යෝනේ කම්ම බන්දු කම පටිසරණ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායතු පරිසාමිති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයා කර්මයේ උප්පත්ති කොට කර්මයේ නැදෑ කොට කර්මයේ පිහිට කොට කර්මයේ පිළිසරණ කොට ජීවත් වෙන්නේ. හොඳ හෝ නරක හෝ යම් කර්මයක් තමන් කළයි නම් ඒකම විඳින්න වෙන්නේ. අර වගේ වතුර ටිකක් නොදුන්න කර්මයකට ප්‍රතිසන්දි වශයෙන් ඇවිල්ලා ඒබඳු ආයතන ටිකක් හැදිලා හැදුනොත් හදාගත්තොත් අපි ඇහෙන් බලනකොට ලේ සැරව වගේම දැන් අනිත් අයට වතුර දෙනවා. ඇහෙන් බලනකොට පේන ලේ සැරව වගේම නම් නාසයට ලංකනකොට ලේ සැරව ගඳම නම් දිවට ගෑවොත් ලේ සැරව රහම නම් එන්නේ ආයතන ටිකම වෙනස් වෙලා නම් ඔගලන්ට වතුර උගුරක් පවා ගන්න පුළුවන් වේද කාටවත්? අපි හිතාගෙන ඉන්නේ අම්මලා තාත්තලා අයියලා අක්කලා දුවලා පුතාලා ඥාතීන් පිටකොට පිළිසරණකොට නෑ ඉන්නේ කියලා. මට ඉන්නවා දරුවෝ, මට ඉන්නවා දෙමව්පියෝ, මට ඉන්නවා සහෝදරයෝ. ඔය ඕනම දරුවෙකුට ඇවිල්ලා දෙමව්පියන්ට ඇවිල්ලා සහෝදරයෙකුට ඇවිල්ලා වතුර ටිකක් පවන්න කියන්නේ මොයිද කියලා බලන්න. අපි අත්දැක අපි ජීවත් වෙන්නේ අපි ආයතන ටික අත්දැකීම කරගෙන. මට තේරෙන්නේ මෙහෙම නම් මේ සරව වගේ නම් මට කවුරු කිව්වත් බොන්න බැහැ, බොන්නේ නැහැ. එහෙනම් කර්මේම අපව පිටුනොත් මිසක ඔගොල්ලන්ගේ ආයතන ටික වෙනස් වුණොත් ඔගොල්ලෝ වතුර ටික පොයි මිසක. ඒක මම මතක් කළේ අපි නොදන්නා වුණාට ආයතන වලට හදාගත්ත ලෝකයක් කිමුතුනේ මේ තියෙන්නේ. අපි දන්නේ නැහැ අපි මෙහෙම තැනක ඉන්නේ මෙහෙම ලෝකෙක ජීවත් වෙන්නේ කියලා. ඔකට මම තව කතා කියන්නම්. ඔගොල්ලෝ අහලා ඇති බුදුහාමුදුරු ඉන්න කාලේදී ලෝසක කියලා හාමුදුරුවෝ මාකිට මහරහතන් වහන්සේ නම උපන්න දවසේ ඉඳන් පිරුණම් පාන මොහොත දක්වා බඩ පිරෙන්න කවදාවත් ආහාරයක් හම්බුනේ නැහැ. අනිත් ස්වාමීන් වහන්සේලා එක්ක කොහොම දානෙට ගිහිල්ලා ඉඳගත්තා. දානෙ බෙදාගෙන එනකොට මේ හාමුදුරුවෝ ළඟට එනකොට ඔක්කොටම පෙනෙන්නේ මේ හාමුදුරුවන්ගේ පාත්‍රයට ආයේ බෙදන්නේ නැහැ මෝවිත දක්වා හොතිපත් වෙන්නේ පිළිලා වගේ. ඉතින් යනවා. අනේ පාත්‍රෙපත් උලක්වත් නැහැ. කවදාවත් මේ ජීවිතේ ආහාර විලක්වත් පිරුණම් පාන දවසේ අද තිරුණෝත්පානවා කියලා දැක්කලා ඇටිය මහ රහතන් වහන්සේ අදහරි ලෝසකාමන්ට බක්කට බල දෙන්න දෙන්න කියලා එතකොට වෙලාව පහ වෙලා. ඊට පස්සේ සැරියුත් මහ රහතන් වහන්සේ අවේලාය පින්නපාත ගිහිල්ලා සතු මතුර ටිකක් එකතු කරගෙන ඇවිල්ලා. එහෙත්නි මගේ අතේ තියෙද්දිම වළඳන්න ඔබ වහන්සේ යටට ගත්තොත් මේක අතුරු දහම් වෙයි කිව්වා. කියලා සැරියුත් මහ රහතන් වහන්සේගේ අතේම තියාගෙන සතු මතුර වළඳවල බඩ తిරුනේ ඉඳලා තමයි මුළු ජීවිතේම තිරුවන් පෑවා. මේ කාරණේ ගොඩාක් වෙනස්. කර්ම විපාක දෙනකොට ආයතන ටික මවෙනවා. දැන් මෙතෙන්ට විපාක දෙන්න ඕන මොතෙන්ද? මේ මම අනුන් කියලා අපි හිතුවට මේ ඇහැ චක්කු කියන ඔක්කොම කර්ම දරූප. කර්මය නැට ගන්න ඒවා. ඒකට තමන් සහ අනුන් කියලා වෙනසක් නැහැ. ඊගාවට එහෙම වෙන්නේ ඇයි මේ කර්ම කරනකොට අසංකාරික සසංකාරික කියලා තමන්ට උස්සහන්ස අනුන්ගේ මෙහෙවීමෙන් කියලා කර්මය ඇති කරගන්න පුළුවන් දෙපැත්තකින්. ඒ නිසා විපාක දෙනකොට මේකට විපාකයක බලපෑම් කරන්න පුළුවන් දෙපැත්තටම. මෙතෙන්ට විපාක දෙන්න ඕන නම් මෙතෙන්ට දෙන්නත් පුළුවන්. එතෙන්ට විපාක දෙන්න ඕන නම් මෙතෙන්ට දෙන්නත් පුළුවන්. මෙතෙන්ට විපාක දෙන්න පුළුවන් නම් මෙතෙන්ට දෙන්න එහෙම වෙනවා. එතකොට ඔගොල්ලෝ අහලා ඇති බුදුහාමුදුරනේ කාලේට සෝරිය කියලා සිටුවරේ මහා කප්පයන මහ රහතන් වහන්සේගේ ශරීරය දැකලා මේ හාමුදුරුව මට දිරින්දගෙනව නම් කොච්චර හොඳද කියලා හිතුණා. අපෝ නෑ නෑ එහෙම නෙමෙයි මගේ දිරින්දත් මේ පාට වෙනව නම් කියලා හිතුණා. ඒ හිත සමගම සම්පූර්ණම කිරිමි ආත්ම භාවය අතුරුදහන් වුණා. ඒ මොහොතේම ලැබුණ ස්ත්‍රී ආත්ම භාවය. ඒ ස්ත්‍රී ආත්ම භාවය කිරිමි ආත්ම භාවය මුල් කරගෙන දරුවෝ දෙන්නේ කිකියා ස්ත්‍රී ආත්ම භාවය මුල් කරගෙන දරුවෝ දෙන්නේ කිකියා. එතකොට මෙන්න මේ ටික මම මතක් කරේ තව කතා බොහෝ. මේ ලෝකේ යම් දවසකදී අපිට පටිච්ච සම්පදාය හරියට අවබෝධ වුණොත් අපිට තේරෙනවා අපිට දෙනේ අපි විඳින්නේ අපේ කර්මය කියලා. අපි අපේ කර්මය විඳින්න අවසන් වෙන්නේ පෙර අපේ කර්මයට ප්‍රතිසන්දි වශයෙන් ආවට පස්සේ ඒ ප්‍රතිසන්දි සිතේ මට්ටමට මේ නාම රූප දෙක හැදුනේ. ඒ මට්ටමට ආයතන දෙක හැදලා තියෙන්නේ. මේ ආයතන මට්ටමට ස්පර්ශ වෙන්නේ. මම ඔයගලන්ට තව උපමාවක් ඕනනම් කියන්නම්. බාහිරයම් අපිට හිතෙන්නේ ඒක අවිද්‍යාව කියන්නේ කොච්චර කිව්වද අපිට හිතෙන්නේ නැහැ බාහිර තියෙනවමනේ තියෙන දෙයමයි කියලා. දැන් අපිට හිතෙන්නේ නිල් පාට කහ පාට රතු පාට මේවා බාහිර තියෙනවා. තියෙන පාටමයි පේන්නේ කියලා. ඌ අතීත කතානේ. ඒ අතීත කතා ඔක්කොම පැත්තකින් තියන්නේ. ඕගොල්ලෝ දන්නවා ඇති වර්තමානේ. වර්ණාංගතාවය කියලා එකක් තියෙනවානේ. අහලා තියෙනවද කවුරු හරි? වර්ණාංගතාවය කියලා කියන්නේ හොඳට ඇස් පේන වර්ණ පේන්නේ නැහැ සමහරවිට. රතු පාට පේන්නේ නැහැ විශේෂයෙන්ම ගන්න රතු පාට. අපිට රතු පාට මේ දැන වර්ණ කතා කරන අපි අතරත් වර්ණ අන්ධතාවය ඇති හොයන්න බෑ. කතාවේ හොයන්න බෑ. ඒ ඇයට රතු පාට පේන්නේ නැහැ. අපි කොළ පාට කියලා ප්‍රඥාක්තිය යොදාගෙන යම් වර්ණයක් හඳුනනවා නම් රතු පාට කියලා යම් වර්ණයක් හඳුනනවා නම් අපි රතු පාට කියන තැනදී එයාට පේන්නේ ඒ වචනම කියද්දී එයාට පේන්නේ අර කොළ පාට කියන වර්ණය. රතු කියන එක කියා දන්නේ. ඔය ඕකේ වෙනස අහුවෙලා තියෙන්නේ ඔය ඩ්‍රයිවිං ලයිසන් ගන්න ගියාම කලර් ලයිට් වලින්. වෙන හොයාගන්නවත් ක්‍රමයක් නැතුව. මේ ඇත්තමට වර්ණාන්තරය තියෙනවා කියලා එක. ඊට පස්සේ දැන් මේකේ එකම රතු පාටනම් එක්කෙනෙකුට වෙන විදිහකට තේින්නේ තව කෙනෙකුට තව විදිහකට තේින්නේ කොහොමද බාහිර තියෙන රතු පාටනම් අපි හිතන්නේ රතු පාට තියෙන බාහිර රතු පාට තියෙන්නේ ඒකයි අපි ඔක්කොටම පේන්නේ කියලා. අපි ගාව හැමෝටම දැන් මේ කර්මය සමාන නිසා අතන තියෙන්නේ ඒ වර්ණ දෙනෙන ස්නායු වල දෝෂයක් මේ පැත්තේ. මේ ප්‍රසාදයේ හැදෙන ස්නායු දෝෂයක් හැදෙනවා. නාම රූප දෙකේ දෝෂයක් සලායත. එතකොට ඒ වර්ණේ දෙන්නද විදිහක් නැහැ. කර්මයේ හැටි මේ පැත්ත වෙනස් කරලාම මෙහෙ වෙනස්. අපි මෙහෙ රතුපාට කන්නාඩේ දාගෙන මෙහෙ බලනකොට මෙහෙ රතුපාට වගේ වෙනවා. එහෙ රතුපාට කරන්නේ එහෙ නිල්පාට කරන්නේ අපිට නම් තියෙන්නේ මෙහෙ වෙනස් කරන්නේ. ඒ වගේ තුන්වතු හොඳට දකින්න මේ දැනු මේ අවකාශය තිසියුම් සියුම් රූප ඕනතර මේ ඔක්කොම රූප පිළින්න ගියොත් එහෙම පේනවා නම් අපිට හෙවිලෙන්ද උත්තරිය. නමුත් මේ කාචය හැදිලා තියෙන්නේ ප්‍රතිසන්දික වශයෙන් තැමෙන විඥානය නිසා නාම රූප වෙලා ඒ නාම රූප දෙකේ මට්ටමට කර්මයේ මට්ටමට මේ ආයතන දෙකේ හැදිලා තියෙනවා. මේ ඇහි තියෙන හර්ට් සංඛ්‍යාව රූප ගෝචර වෙන. එතනින් එහා හර්ට් සංඛ්‍යාවට අහුවෙන්නේ නැහැ. ඒ හින්දා අපිට ඉන්න පුළුවන්. එතකොට මේ මට්ටමේ රූප හදලා පෙන්වීම හැකියාව තියෙන මේ මට්ටමට. මේ ඇහි මේ මට්ටමේ රූප පේනවා. තෞක්ෂා වැසි දෙවියෝ වගේ දෙවියෝ අපිට පේන්නේ නැහැ. මොකද ඒ වගේ රූප ගෝචර නැහැ මේ කැමරාවට. ඊට පස්සේ තෞක්ෂා වැසි දෙවියන්ට බ්‍රහ්මයන්ගේ රූප පේන්නේ නැහැ. සහම්පති බ්‍රහ්මයා සුධර්මා කියන දිව්‍ය සභාවට එනවා නම් කල්ු දල් ආත්මයක් මවාගෙන ඉන්න ඕනේ කියනවා. සක්‍රිය තෞක්ෂා වැසි දෙවියෝ අපිට දකින්න එනවා නම් එයාට රළු තව දලාත් භාවයක් මවාගෙන ඉන්න වෙනවා. මේ කඩවල කැමරා තියෙනවානේ එක එක ගණන් වලට කාච ඒවට ගෝචර වෙන රූප වෙනස්. ඒ වගේ මේ කැමරාව එක එක මට්ටමේ මිලදීලා ගන්න තියෙන කැමරා. කර්මය කියලා කියන්නේ යම් මිලක්. මේ මට්ටමේ මිලට හම්බෙච්ච කැමරාවට ගෝචර වෙන මට්ටම එක මම කියුවේ අපි හිතාගෙන ඉන්නේ අපි ඉපදෙන්න ඉස්සෙල්ලත් නැතත් මෙහෙම දේවල් තිබුණා කියලා. එහෙනම් මෙහෙම ඕනේ නැහැ. නමුත් මේ ආයතනයෙන් හදලා පෙන්නන්නේ. සමහර විට තව සියුම් මේතෝල කැමරාව සියුම් වුණොත් මේ වටාවට වඩා අවකාශයේ තියෙන අනිත් සියුම් රූපත් එකතු කරලා වෙන හැඩයක් අපිට පෙන්නයි අපිට. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ දැන් අපි කියමු දැන් මේ අවකාශයේ සියුම් ශරීර තියන අය ඉන්නවා නම් රූප තියන ත්‍රේත භූතේ ඉන්නවා. මේ වගේ රළු කයකින් එකට ගහුවට වදින්නේ නැහැ. මගේ කයත් ඒ මට්ටමට වුණා ඒ මට්ටමට ඒ මට්ටම වදිනවා. දැන් මේ මට්ටම අහස වදින්නේ නැහැ. මේකේ තව රූපයක් වදින්නේ නැහැ. නමුත් මේ මට්ටමේ රූපේ වදිනවා. මගේ කය සියුම් වුණොත් රූප මේ මට්ටමේ තිබුණොත් මේක වදින්නේ නැහැ. හැබැයි ඒ මට්ටමේ තව රූපයක වදිනවා. මේ ආයතන දෙකත් එහෙමයි. එදාට මේ මට්ටමේ මම විපාක විඳින්නේ නැහැ. මගේ කය නැතිවලා සියුම් වුණොත් මේ හිත සමාධි කළ සියුම් ගන්න පුළුවන්. සියුම් කළොත් මේක ගහනකොට මට මේකට වදින්නේ නැත්නම් මගේ අතේ යනවා නම් මේකෙන් අහකට මේ මට්ටම ස්පර්ශ වෙන්නේ නැවට මම මේ මට්ටමේ සැප දුක් විඳිනවා. අද මේකයන් තමයි මට පුළුවන්. එදාට හැබැයි මේ මට්ටමේ නොයදුනාට මගේ ඒ අත වදින මට්ටමක් තියෙනවා. ඒ මට්ටමේ සිංහූප වල වදිනවා. ඒකෙන් මම මතක් කළේ මෙන්න මේ වගේ දර්ශනයක් නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බම්බයක් පමණ ශරීරයෙන් ලෝකේ පනවන්නේ කියලා. මේ හිත නිසයි ඇහැ හැදින්නේ. මේ ඇහැයි හිතයි හින්දයි අපිට මේ රූප හැදින්නේ. තින්නම් සම්පති පස්සෝ කියනකොට අපි ලෝකෙ උපදවාගෙන පරිහරණය කරන සිද්ධියක් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඉතින් මුළු ලෝකයකම මුළු සංසාරිකම කවදාවත් අපිට ඉගෙනුවේ නැහැ. අපිට ඉගෙන ගන්න බැරි වුණා. අපිට උගන්වන සාස්ත්‍රෝලේ හම්බුන්නේ නැහැ මේ පටිච්ච සම්පදාය. මේ ඇත්ත ඇත්ත ඔය හැමදාම අපි නිත්‍ය සංඥාව ඉතුරු වෙන විදිහට ජීවත් වෙන ඉපදෙන්න ඉස්සෙල්ලම ලෝකෙ තිබිලා නම් තියෙන ලෝකෙ ජීවත් වෙනවා නම් මෙරි ලෝකෙ මෙරිලා පියනවා නම් ලෝකෙ තියනවා තියෙන එකක කටයුතු කරනවා කෙනෙක් නවත්තන්න බෑ. තියෙන අවාසිය තමයි ඉපදෙන්න ඉස්සෙල්ලම තියෙනකොට තියෙන ලෝකෙ ජීවත් වෙනකොට තියෙන ලෝකයක් අපිට හම්බ වෙනකොට හම්බ වෙන දේවල් කියන දේ නම් හම්බ වෙන්නේ හම්බ වෙන දේ හොඳ සහ නරක කියලා දෙකට බෙදෙනවාමයි. හොඳ සහ නරක කියලා දෙකකට හම්බ වෙනකොට හොඳ දේට ඇලෙනවා නරක දේට ගැටෙනවා කියන එක නවත්තන්න බැහැමයි. ඇලෙන තැන ලෝභය ගැටෙන තැන ද්වේෂය ඇති වෙනවා කියන එක නවත්තන්න බැහැමයි. ලෝභ දේශ ඇති වෙනවා කියන්නේ නැවත ප්‍රතිසන්දිත හේතු කෙනෙක් නතර කරන්න බෑ. කෙනෙකුට තියෙන දේ ආයතනයන්ගෙන් ඉපදුන ලෝකයක්ම දකිනවා ආයතන ටික නිරුද්ධ වෙනකොටම තියෙන දේ නිරුද්ධ වෙනවා කියනකොට ප්‍රතිපක්ෂෙන් යමක් හම්බ වෙන්නේ නැති වෙයි. තියෙන දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හොඳ සානාරක කියලා දෙකක් නැහැ. ඒ කියන්නේ කැමැත්ත හා අකමැත්ත දෙක නැහැ. ඒ කියන්නේ ඇලීම සහ ගැටීම නැහැ. ඒ කියන්නේ ලෝභ සහ ද්වේෂ දෙක නැහැ. ඇත්ත දකින නිසා මෝහය නැහැ, ලෝභ සහ ද්වේෂ නැහැ. තමන් තුළ ලෝකය හටගෙන නිරුද්ධ වෙන දර්ශනයක යුක්තව පටිච්චසම්පාදයට හිත තබමින් ජීවත් වෙනවා. මේ ජීවත් වෙන සිද්ධියටම මෙහෙ තියනවා ඉන්නවා කියන නිමිති නැහැ. මේ ඇත්ත දැකීමෙන්ම දකින දේ දැකීමෙන් පස්සේ ඉවරයි කියන දර්ශනයක් යාට තේරෙන්නේ නිමිති නැහැ. මේ ජීවි පුරාණ කර්මයෙන් හටගත්ත විඥාන නාම රූප සලආයතන කීප ටික අතහැරෙනකොට මත්තේ තියෙන දෙයක් හැටියට දැකලා යන්න තියෙන තණ්හා උපාදාන භවයක් නැති වෙනකොට මත්තේ තණ්හා උපාදාන භව නැති නිසා ජාතිය නැහැ. තියෙන ස්කන්ධ ටිකක් නැති වෙනකොට නිබ්බත් තීරා යතයන් ප්‍රතිපෝ ඒ තීරයන් වහන්සේ නිවෙනවා පහනක් නිවුණා වගේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් මම අද දවසේදී මේ ටික මතක් කළේ බුදුරජාණන් වහන්සේ දාගෝරිතස්ස කියන දෙවියන්ට මෙන්න මේ වගේ දර්ශනයක් දේශනා කළා. පින්වතුන් මුළු ශාසනයම හරේ රූපුත් ශාසනයම ඔයතනයි තියෙන සාර සංකේ කල්පලක්ෂයක් දුක්ඛින් දෙ බුදුහාමුදුරුවෝ ලෝකයේ තියෙනවා කියන තැනක ඉඳගෙන අනිත්‍ය පෙන්වන්නට මේ උකාමාරු නැහැ. නමුත් ලෝකයේ තුල ලෝකයන් දැක්කත් හැමදාම පැවතුණු ලෝකයේ කියන එක මේ බඹයක් මුළු ශරීරය තුලින් ඉපදෙන රුදුන දර්ශනය පෙන්වන්නට මේ සිද්ධිය අවබෝධ නොකර බාහිර තියෙන සිද්ධියක් දකින මට්ටමක මොන තරම් ගැඹුරුයි කියන වචනකින් කතා කරුවත් ඒක ගැඹුරු නෑ. අංගුත්තර නිකායේ අනාගත භය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ පාරසරිය මහරහතන් වහන්සේ කියනවා දැන් මේ අනාගතය ඇති වෙන දේවල් කියලා. මේ ලෝකය ගැඹුරුයි ගැඹුරුයි කියලා විරලම ඇසුරු කරගෙන ඉන්නවා කියනවා. පුරා ගැඹුරුයි ගැඹුරුයි කියලා විරලම ඇසුරු කරගෙන ඉන්න දවසක් එනවා කියනවා. අද බොහෝ විටක ඒ වගේ කියලා මට හිතෙනවා. පුරා ගැඹුරුයි කියලා අමාරුයි කියලා බොහොම බේහෙසකින් කියන්නේ හදන්නේ අන්තිමට කිව්වත් අන්තිමට ලෝකයේ තියෙනවා කියන තැනකයි ජීවිතය පවතින්නේ. නමුත් මම කියේ මම දක්ෂ නැහැ. මට තව මේ දර්ශනේ යන්න ගොඩාක් තියෙනවා. නමුත් මට තේරෙන මට්ටමට බුදුහාමුදුරුවෝ නම් පෙන්වන්න උත්සාහවත් උනේ බාහිරින් නෙමෙයි මෙන්න මේ වගේ දර්ශනයක්. මෙන්න මේ වගේ දර්ශනයක් තමයි අපිට දකින්න අපිට බලන්න අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ බණ අහන ගමන් බාහිර දෙයකින් මොනවා හරි දෙයකින් කවුරු හරි කියන දෙයකින් රැවටෙන්නේ නැතුව තමන් තුළින් ලෝකේ ඉපදින බුද්ධ වෙන දර්ශනේ පෙනෙන තාක් ඒ පෙනීම තුළින් ජීවිතේ තීන්දු తీර්ණ ගන්න බවට එන තාක් මේ උත්සාහයෙන් අතර නොවේ. මේ ධම හොයන්න හොයලා අනන්ත ජාති සංසාරෙදි සසර ඇවිදින කවදාවත් නැවිතලා කරගන්න බැරි වෙච්ච ආර්ථයක් තියෙනවා. ඒ ආර්ථය ලැබෙන පා මුලට ඇවිල්ලා නිවන් දොරට ළඟට ඇවිල්ලා වගේ බුද්ධෝත්පාද කාලේ මානව ජීවිතය මේ ටික තියෙනවා. මේ දුර්ලභ අවස්ථාවත් හැරගන්න එපා. සසරට වැටුනොත් අපිව බේරගන්න කවුරුවත් එන්නේ නැහැ. අපි උදාහරණයක් ඇටට කිව්වොත් සමහර විටක මේක අවුරුදු 200කට දෙවිසල පෙර ජීවිතය අපේ. සමහර විටක අපි මානසික ලයින් දෙක ගියක් තුනක් හදාගෙන ධර්ම වලට හිටියා කියමු. එදා මේ ශාසනය හොදට තියෙන්නේ නැති. මේ ජරා මරණ දුක ඉතර වෙන බණ කියන ස්වාමීන් වහන්සේලා ඉඳලා ඇති. මේ සද්ධර්මයේ පිළිවෙත් කරන ස්වාමීන් වහන්සේලා ඉඳලා ඇති. බණ අපි මානසික ජීවිතයක් ලැබලා සද්ධර්මයේ තිබුණා. කල්යන්න දැසක තිබුණා. අනේ අපිට බණ අහන්න වෙලාවක් නැහැ. වැඩ මේ දරුවෝ ඉස්කෝලේ යවන්න ඕනේ. දරුවන් කන්න බොන්න දෙන්න ඕනේ කියන තැනකින් කටයුතු කෙරුවේ කියන්නේ කියලා. සස්සාවට ගියා හැදුවා කෙරුවා. ඒ හින්දාම ඒ ශාසනය අතුරු කරන්න බැරි වුණා. ස්වාමුණත් ඇසුරු කෙරුවේ නැහැ. බණ අහුවේ නැහැ. බණ අහලා නැහැ. දරුවන්ගේ මූණ බැලුව ශාසනය මූණ බැලුවේ නැහැ. ලෝකෙ මූණ බැලුව ශාසනය මූණ බැලුවේ නැහැ. ඊට පස්සේ ඒ සද්ධර්මය අනවබෝධයෙන්ම අපි ගන්න. එහෙම කරපු ඒ ගර්ව සමාහිත ඒ ජීවිතයේ කෙරෙන්නේ වතුර කුරු කුක්ුවත් නොදෙන්නත් ඇති. ඒ පත්තටත් පත්තලා අපි මරුණා කියන්නේ. සත්‍යධර්මය අධ්‍යයනය නිසාම ආපහු එන්න උනා සසරට වැටුණා. දැන් ඔගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලා. අනේ අපේ අම්මා අනේ අපේ අප්පච්චි අපි හින්දා නේද එදා සත්‍යධර්මය අධ්‍යයනගත්ත කලේ දරුවෝ ඇවිල්ලා ඔගලන්ට කන්න දෙනවද? බොන්න දෙනවද? වතුර කුරක් අදිනවද? නෑ. ඒ නේද කමක්වත් නැහැ. ඒ කිසි දෙයක් නැහැ. හුදකලාව තනියම සතරට වැටිච්ච අපි වේලුම කාන්තාරක යනැත්තෝ කියන්න වෙලා. අදත් ඔය කතන්දරයයි කියන දෙනක මතක තියාගන්න. අද ස්වාමීන් වහන්සේලා ඉන්න ධර්මයේ තියෙනවා. සතර දුක ගෙවෙන සතර දුක නිවන සත්‍යය දේශනා කරනවා. මේ පැත්ත ගැන බලන්නේ අනේ මගේ දුවට ඉස්කෝලේ දාන්න ඕන පුතා ඉස්කෝලේ දාන්න ඕන මේ ටික කරන්න ඕන කියන තැනකින් අපි කටයුතු කරන මොන එපා කියලා නෙමෙයි නමුත් ජීවිතේ ඕනතරෝ රජය කර යුතු නැහැ ඒකට කරන්න නමුත් මේ පැත්ත අතාරින්න එපා එහෙම කළොත් සමාජයේ මේ මරණයෙන් පස්සේ නෙමෙයි මේ සත්‍යධර්මයේ අතාරින්නකේ විපාකයේ හැටියට ඒ සත්‍යධර්මයේ මොන නොබලා මෙහෙම කරපුවාම ඒ දරුවමවත් මේ ජීවිතේමත් ඔයගොල්ලෝ සමාජයෙන් සපයි. මොකද සද්ධර්මයේ අතහැරලා ඔයගොල්ලෝ දරුවෝ ගැන බලනකොට ඔයගොල්ලන්ගේ ජීවිතේ ඇතිලා නැහැ දරුවන්වත් සද්ධර්මයකට යොමු කරන විදියට. ඒ ළමයිට හිතින් නැහැ දෙමව්පියන්ව බලකන්න ඕන කියන ගුණය. මොකද ඔයගොල්ලෝ හදන්නේ යන්ත්‍ර ටිකක් නිසා. ඔයගොල්ලෝ හදන්නේ යකඩ ගොඩවල් නිසා. පාය ටියුෂන් පන්තිවල යටිදේවන් හිටියනම් ඔයගොල්ලෝ ඒ දුකම් කරන ගමන් නිමිච්ච මනසක් නම් උගල හැදලා තියෙන උගල දන්නවා මේ ඕස්ට්‍රේලියාව නෙමෙයි වෙන රටක නෙවෙයි ඕනම තැනක හිටියත් අපි මේ යුතුයකම කරන්න ඕනේ කියලා. එයා ලොකු වෙනකොට අම්මට සලකන තාත්තට සලකන වතුර පුරක් දෙන්න ඕනේ කියන මනුස්සකම ಗುಣධාම ජීවිතෙට ඇති වෙන්නේ ඉබේ ඇති කරන්න ඕනේ. නමුත් තමන්වත් එහෙම නැතුව ඉන්නකොට මේ ටික කරනකොට හැදෙන්න දරුවෝ මේ යකඩ උඩවල් වගේ දේවල් හිත පිට නැති මනසවල් හැදෙන්නේ. ඒක විපාක මරණය පස්සේ නේ ඒ ජීවිතින් අත දිනව බොහෝ විටක වතුර කුරක්ව සමාය දෙන්නේ නැහැ. ඒක උත්පල වෙලා. ඒක කමක් නැහැ. ආපහු කුලංග සතරට වෙන දවසට මේ කවුරුවත් දෙන්නේ නැහැ. ඒ බවත් හොඳට සිහි කරගෙන මේ ලෝකෙ තුල මුලා නොවි මේ සත්‍යය අවබෝධ කරගෙන මේ ජීවිතයේදී මේ දිවීම තමන්ගේ මෙතීම හදාගන්න හැමදෙනාම උත්සාහවත් වෙත්වා. ඒ සඳහා මේ දේශනාව හේතු උපනිශ්‍රේම වේවා.